මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
යමහං වදාමි තං වදේත. නමස්කාරයි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත් නන්දති පුඤ්ඤම්මේ කතන්ති නන්දති භියෝ නන්දති සුග්ගතින් ගතෝති සදේවත් පින්නතුනි අපේ මේ දීර්ඝ සංසාර ගමන කර්ම රැස් කරමින් යන ගමනක් සතර පැවැත්ම තුලදී දියුණුවක් පරිහානියක් තීරණය කෙරෙන්නේ අපි රැස් කරගන්න පින්පව් දෙක අනුවයි පිනෙන් සුගතියත් පවෙන් දුගතියත් සැලසෙනවා කියලා කියන්නේ ඒකයි පින්පව් පිළිබඳ විශ්වාසය සම්මාදිට්ඨිය අත්‍යවශ්‍ය අංගයක් හැටියට බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා භාග්‍යවත් වාසනාවත් පිනෙන් තුලින්ම මතුවෙන එකක් බවත් අභාග්‍යත් අවාසනාවත් පවෙහි අනිවාර්ය ප්‍රතිවිපාක බවත් විශ්වාස කිරීම යහපත් බෞද්ධ ජීවිතයක මූලික සිද්ධාන්තයක්. ඒ සිද්ධාන්තය අනුව ජීවිතය ගෙවන කෙනෙකුගේ මෙලවත් පරලොවත් ඒ කෙනෙකුට මෙලවත් පරලොවත් සතුටු විය හැකි බව ප්‍රකාශ කරන ගාථාවකුයි අද අපි මාතෘකා හැටියට තබා ගත්තේ. මේ ගාථාව බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ අනී පිඬු සිටානන්ගේ සුමනානමැති දියණිය අරමුණු කරගෙනයි. සැවැත් නුවර විසාකා උපාසිකාවත් අනීපිඬු මහසිතාණනොත් තම තමන්ගේ නිවෙස්වල දිනපතාම 2000ක් පමණ සංඝයා වහන්සේලාට දන් දීමේ සිරිත පැවතුණා. කොටිම්ම කියතොත් දාන ශාලාවල් වගේ යේ සිටු මැදුරු දිනපතා ඒ විදිහට දන් දුන්නට මොකද දිනපතාම දාන සංවිධානය කරන්න ඒ අයට අවකාශය ලැබුණේ නැහැ. මොකද සැවැත් නුවර ලොකු දාන පින්කම් පවත්වන අය බොහොම උනන්දු වුණා මේ දෙන්නාගෙන් කෙනෙක් තමන්ගේ දාන පින්කමට පමුණුවා ගන්න දාන සංවිධාන කටයුතු සඳහා. විසාකාවත් අනේ පිණු සිටානුත් සංඝයා වහන්සේලාගේ අවශ්‍යතාවන් කැපසරුප් දේ පිළිබඳව රුචි අරුචිකම් දේ පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙන නිසා එතකොට තම තමන්ගේ නිවෙස්වල දිනපතා දාන සංවිධාන කටයුතු තමන්ට කරන්න ලැබෙන නිසා ඒ අය තමන්ගේ දූ දරුවන් ඒ සඳහා යොදවගත්තා. විසාකා මහ උපාසිකාව තමන්ගේ පුතෙකුගේ දියණියක් ඒ කටයුත්ත සඳහා යෙදුවා වගේ අනේපිඬු සිටානුත් තමන්ගේ වැඩිමල් දියණිය වන මහා සුභද්‍රාව දාන සංවිධාන කටයුතු සඳහා යෙදුවා. නමුත් ඒ තැනැත්තිය සංඝෝපස්ථාන කටයුතු කරමින්ම ධර්මය අසමින් සෝවාන් තත්ත්වය ලබාගෙන පසුව විවාහ ජීවිතයට ඇතුළු වන නිසා ඊළඟට දෙවනුව චූල සුභද්‍රාව ඒ දාන සංවිධාන කටයුතු කරා. ඇයත් ඒ වගේම සෝවාන් තත්ත්වයටත් පත් වෙලා පසුව විවාහ ජීවිතයට ඇතුළු වන නිසා ඒ කටයුත්ත පැවරුණේ සුමනා නැමැති ඒ බාල දියණියටයි. ඒ තැනැත්තිය විවාහ ජීවිතයට ඇතුළු වුණේ නැහැ. සංඝෝපස්ථාන කටයුතු කරමින්ම සකදාගාමී තත්වයටත් පත් වෙලා එක්තරා අවස්ථාවක හදිසි ආබාධයක් නිසා බරපතල ආබාධයක් නිසා මරණාසන්න වෙලා පියාණන්ට පණිවිඩය ඇරියා. ඒ අවස්ථාවේ අනේපිඬු සිටානන් වෙන නිවසක දාන සංවිධාන කටයුතු වල නිරත වෙලා හිටියේ. පණිවිඩය ලැබුණ හැටි අනේපිඬු සිටානන් ආවා. ආපු හැටි ඇහුවා මොකද දුව සුමනා කියලා. මෙතනත්ිය අහනවා මොකද මල්ලි කියලා. එතකොට ඔබ ආයි දුව නන්දොඩන්නේ කියලා ඇහුවාම නෑ මල්ලි මම නන්දොඩන්නේ නෑ කිව්වා. මොකද දුව බය වෙලා වගේ මරණයට බයද කියන එකයි ඇහුවේ. එතකොට නෑ මල්ලි මම බය නැtei කියලා ඒකම කලුරිය කළා. එතකොට ඒ සිතානන්ට ලොකු ශෝකයක් ඇති වුණා. මේතරම් මේ හිරියෝතප් සහිත මේ මගේ දුවනිය මැරෙන අවස්ථාවේදී සිහිකල්ව මේ විදිහට නන් දොඩමින් කලුරිය කළා කියලා ආදාහන කටයුතු නිම කළ ඉවරලා බුදු පියාණන් වහන්සේ දකින්න ගියා. අඬමින්ම බොහොම දුකසේ බුදු පියාණන් වහන්සේ අසනවා මොකද සිතානෙනි මේ දුකින් දුම්නස්ව අඬමින් ආවේ කියලා. මගේ බාල දුව කලුරිය කළා කියලා කිව්වා. ඇයි සිතානන් දන්නේ නැද්ද හැමදිනාටම මරණය පොදු බව? ඒක නම් මම දන්නවා ස්වාමීනි. නමුත් මගේ දියණිය මෙන්න මේ විදිහට මරණ අවස්ථාවේ සිහි කල්ව නන්ද ඩොමින් කලුරිය කළා. ඒක ගැනයි මට කනගාටුව කියලා කිව්වා. එතකොට මොකද්ද ඒ කිව්ව දේවල් කියලා ඒ වචනේ අහුවා. වචන ප්‍රශ්න උත්තර වශයෙන් මොනවද කිව්වේ කියලා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කළාට පස්සේ බුදු පියාණන් වහන්සේ කියනවා නෑ සිතානෙනි, නුඹට ඒ දියණිය මල්ලි කියලා කිව්වේ නුඹ බාල නිසායි. මාර්ගඵල වලින් බලනකොට ඔබ සෝවාන් ඵලයේ දුව සකදාගාමි ඵලයේ, ඒක නිසා එහෙම මල්ලි කියලා ඇමතුවේ කියලා. ඉතින් ඊළඟට ඒ සිතානන්ගේ ශෝකය සංසිඳවලා හිතානන් ඇහුවා කොහෙද දැන් ඒ තැනැති උපන්නේ කියලා සුසිත දිව්‍ය ලෝකේ කිව්වා. ඉතින් ඊළඟට කියනවා මේ නෑයන් අතරත් බොහොම සතුටුව හොඳ ජීවිතයක් ගත කළා, සතුටු වෙමින් ඉඳලා මගේ දියණිය සතුටු වෙන තැනකම උපන්නා කියලා සතුටු ප්‍රකාශ කරයි සිය සිතානෙනි. යම් කෙනෙක් අප්‍රමාදීව ධර්මයේ දෙනව නම් ඒ තැනැත්තා ඕ තැනැත්තිය මෙලොවත් පරලොවත් සතුටු වෙනවා කියන අදහස දෙමින් අර අපි කලින් ප්‍රකාශ කළ ගාථා ධර්මයේ බුදු පියාණන් වහන්සේ වදාලා ඉධ නන්දති පෙච්ච නන්දති කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති කරන ලද පින් නැති තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා පරලොවත් සතුටු වෙනවා මේ දෙලොවදීම සතුටටපත් වෙනවා. පුඤ්ඤම් මේ කතන්ති නන්දති මෙලොවදී සතුටු වෙන්නේ මා විසින් පින් කරන ලදී කියන මා පින් කළා කියන හැඟීම තුලින් සතුට ලබනවා මෙලොවදී. බීයෝ නන්දති සුග්ගතින් ගතෝ සුගතියට ගියාට පස්සේ පරලොවදී සුගතියට ගියාට පස්සේ වඩාත් සතුටු වෙනවා කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ පින්වලාගේ ප්‍රකාශ කරන ගාථාවක් වදාලා. ඉතින් මේ කථාන්තරයේ තුල තියෙන්නේ බොහොම සුළු සිද්ධියයි බැලුවාම සුමනාවගේ අවසාන වචන කීපය විතරයි මෙතන සටහන් වෙන්නේ. නමුත් ඒක තුලින් අපට හඳුන ගන්න පුළුවන් මේ සුමනාව ඥානවන්ත තැනැත්තියක් බව. මරණ අවස්ථාවේදී තමන්ගේ පියාට ධර්ම ප්‍රහේලිකාවක් හිත යොදන්න ධර්ම ප්‍රහේලිකාවක් ඉදිරිපත් කළයි මැරුණි. ඒ වගේම හොඳ සිහියෙන් සාමාන්‍යයෙන් හිතන්නේ සිහි විකල්ප කිව්ව වචනේ කියලා. නමුත් යම්කිසි ගැඹුරු අදහසක් ඒ තුලින් ඉදිරිපත් කළේ බාල දියණිය වුණාට අනිත් දියණියන් දෙදෙනාට පමණක් නොවේ තමන්ගේ පියාටත් වඩා වැඩුමල් මාර්ගඵලාතින් ලෝකෝත්තර ගුණ අතින් වයෝවෘද්ධ බව කෙසේ වෙතත් ගුණවෘද්ධ තපෝවෘද්ධ ඒ ගුණයෙන් බලනකොට වඩා වැඩුමල් නිසායි මල්ලි කියලා ඇමතුවේ පියාට. ඒ වගේම මා මරණයට බය නැහැ කියලායි මරණයට මුහුණ දුන්නේ. ඒ තුලින් අපට තේරෙනවා මේ ශ්‍රේෂ්ඨ චරිතයක් බව ඒ තැනැත්තියගේ. එතකොට ඊළඟට අපි කල්පනා කරලා බලමු දැන් දාන සංවිධාන කටයුතු යයිට පැවරිලා තිබුණේ. මේ පින්නතුන් දන්නවා බුදු පියාණන් වහන්සේගේ මේ දේශනා කරලා තියෙන ධර්මය තුල තිබෙනවා පින් කිරීමේ ක්‍රම ආකාර 10ක්. දස පුණ්‍යක්‍රියා වස්තු කියලා. දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, පින් දීම, පින් අනුමෝදන් වීම, ඊළඟට වතාවත් කිරීම, ගරු බුහුමන් කිරීම, ධර්මය දෙසීම, ධර්මය ඇසීම, ඊළඟට තමන්ගේ දෘෂ්ටිය, සම්‍යක් දෘෂ්ටිය ඍජු කර ගැනීම කියලා ওই විදිහට කාරණා 10ක් ධර්මයේ පින්කම් හැටියට දක්වනවා. මෙන්න මේ කාරණා 10ම සම්පූර්ණ කරගන්න පුළුවන් පරිසරයකයි අය ජීවත් වුනේ. බුද්ධ කාලයේදී නිතිපතා බුද්ධ උපස්ථාන සංඝ උපස්ථාන කටයුතු කරමින්, දාන සංවිධාන කටයුතු කරමින් ජීවෙන කෙනෙකුට ඒ විදිහේ දාන සීල භාවනා පත්තිපත්තානුමෝදනා වෙය්‍යාවච්ඡාපචායංච දේශනාසුති දිට්ඨිජෝ කියලා කියන දසපින් කීරියවත්ම සම්පූර්ණණය කරගන්න පුළුවන් අවස්ථා තිබුණා. ඇත්ත වශයෙන්ම බුද්ධෝත්පාද කාලයේ තමයි මේ පුණ්‍යක්‍රියා 10ම හරියාකාර සම්පූර්ණ කරන්න පුළුවන් වන්නේ. සාමාන්‍ය ලෝකයා රැස් කරගත යුතු දේ හැටියට රැස් කරලා තැන්පත් කරගත යුතු දේ හැටියට සලකන්නේ ධන ධාන්‍ය, රන් රිදී, මුතු මැණික් ආදියයි. නමුත් මේ ධර්මානුකූල බුදු පියාණන් වහන්සේ දක්වනවා අර විදිය ධන සම්පත් මෙලොවට පමණයි සීමා වෙලා තිබෙන්නේ. දීර්ඝ කාලයක් සංසාරයේ භවෙන් භවයට යන සත්වයාට නියම ආකාරයෙන්ම ප්‍රයෝජනවත් වන්නේ මෙලොවත් පරලොවත් දීර්ඝ කාලයක් තමන්ට උපකාර වශයෙන් පිළිහිටන්නේ තමන් රැස් කරගත්ත පුණ්‍ය සම්භාරයයි, පුණ්‍ය නිධානයයි. එතකොට මේ ධන නිධානත් පුණ්‍ය නිධානයත් අතර වෙනස ධර්මයේ බොහෝ අවස්ථාවල දක්වලා තිබෙනවා. ධන නිධානය මෙලොවට සීමා වෙනවා වගේම රජ බිය, හොර බිය, ගිනි බිය, ජල බිය ආදී ඒවාට අහු වෙලා විනාශ වෙලා යනවා ජීවත් වෙ ඉන්න කාලයේදී පවා. නමුත් පුණ්‍ය නිධානයේ රජුන්ටවත් හොරුන්ටවත් ගන්න බෑ. ගින්නට, ජලයට අසු වෙලා විනාශ වෙන්නේ නැහැ. ඒක අනුගාමික නිධානයක් හැටියට තමා පසුපසම යනවා කියලා. ඔය විදිහට පුණ්‍ය නිධානයේ ඇති වටිනාකම ප්‍රතිපුත් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම අපි දන්නවා දැන් මෙතනත් කියවෙනවා කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති කියලා. ජීවිතයක වාසනාවක්, වාසනාවන්ත ජීවිතයක් කියලා අපිට කියන්න පුළුවන් වන්නේ කරන ලද පින් නැති බවයි. කරන ලද පින් නැති තැනැත්තා මෙලොවත් පරලොවත් සතුටු වෙනවා. දැන් අපි දන්නවා මංගල සූත්‍රයේ කියවෙනවා පුබ්බේච කත පුඤ්ඤතා කියලා මංගල කාරණයක්. පෙරකන ලද පින් නැති බව, මේ ජීවිතයට හොඳ පදනමක් පෙරල කරගන ලද පින් නැති බව. එතකොට පෙරකරන ලද පින් නැති බව කියන එක ලැබෙන්නේ අතීතයේ පින් කළා තියෙනා නම් පමණයි. මෙතනින් ජීවිතය කෙලවර වෙන්නේ නැත්නම් ඊළඟ ජීවිතයට අපි මේ කරන පිනත් අර විදියට පදනමක් වෙනවා ඊළඟ ජීවිතයට. සංසාරේ කොටින්ම කියතොත් අපේ භාග්‍ය වාසනාව කියලා අපි සලකන හිටි ගමන් කඩා වැටෙනවා කියලා හිතන දේ, ඒ භාග්‍ය හැම එකක්ම යට තිබෙන්නේ අතීතයේ කරන ලද යම් කිසි පුණ්‍ය කර්මයක්. ඒ විදියට කල්පනා කරලා බලනකොට ඒකෙම අනිත් පැත්ත තමයි, පින් පුණ්‍ය ශක්තිය නැති වුණ හැටිය හරියට අර අහසේ පියාසර කරමින් තිබුණු ගගන යානයක්, ගුවන් යානයක් තෙල් ඉවරුණාට පස්සේ බිම වැටෙනා වගේ මහා ධන සම්පත් ඇතිව ඉහළින්ම නිලතල ඇතිව වැජඹුණු අය හිටි ගමන් විනාශ මුඛයටපත් වෙනවා. අපට ඒව හේතු පෙනෙන්නේ නැහැ. නමුත් බුදු කෙනෙකුට අභිඥාලාමීට පෙනෙනවා ඇති. අර ඒ ලැබුණු තත්ත්ව නිසා, නිලතල නිසා පින් කිරීමේ ප්‍රමාදයට වැටිලා තෙල් ඉවර වෙනකන් දන්නේ නැහැ ගගන යානය පහත් වෙනවා. නිකම්ම නෙවෙයි ගිනි ජාලා මැද. ඔන්න ඔය විදිහේ ජීවිත ගැන, අවාසනාවන්ත ජීවිත ගැන ඒ සිද්ධි පමණයි අපට ආන්න ලැබෙන්නේ. ඒවා තුළ තියෙන ධර්මතාව අපි ධර්මානුකූලව තේරුම් ගන්න ඕන. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ නිතර ප්‍රකාශ කළේ නුවණැති පුද්ගලයා නිතරම නිරන්තරයෙන්ම පින් කිරීමේ අප්‍රවාද වෙනවා කියලා. තමන් දන්නේ නැහැ තමන්ගේ තැන්පතු, තමන්ගේ නිධානය බැංකුවේ දැන් කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියලා. ඒව ගැන සලකන්නේ නැතුව ප්‍රමාදයේ වැටිලා අතීතයේ ගෙන ආපු පුණ්‍ය ශක්තිය නිසා සැප සම්පත් විඳින්න හිටියොත් අන්න අර විදියට භයානක පරිහානියකට සමානටපත් වෙන්න පුළුවන්. කොටිම්ම කියතොත් පුණ්‍ය ශක්තියේ තිබෙන වටිනාකම කොයිතරම්ද කියතොත්, දැන් කෙනෙක් උත්පත්ති ලැබලා තියෙන පුණ්‍ය කර්මය සුළු පිනක් තිබෙනව නම් තමන් මේ ජීවිතේ පින් කළොත් ඒක උපත්හම්බක කර්ම වශයෙන් ඒක උපකාර වෙනවා. ඒ ජනක කර්ම හැටියට තමන් අරගෙන ආපු උත්පත්ති පින ශක්තිමත් වෙන්න. තවත් සමහර විට තමන්ගේ අකුසල කර්ම තිබෙනව නම් තමන් කරන පින්කම් වලින් ඒවා කැපිලා ගිහිල්ලා උපපීඩක වශයෙන් ඒ අකුසල කර්මයේ බලය බිඳෙනවා. තවත් සමහර විට අකුසල කර්මයක් සම්පූර්ණයෙන්ම ඒකේ ශක්තිය විනාශ කරන්නත් පුළුවන් උපඝාතක වශයෙන්. ඔය විදිහට කර්මයේ විවිධ ශක්තියින් විවිධ කෘත්‍යයන් ධර්මයේ ප්‍රකාශ කරනවා. අපි ඒ තුنين තේරුම් ගන්න ඕන මේ පුණ්‍ය නිධානය තමයි මිනිසෙකුගේ ජීවිතයට ඉතාමත්ම වටිනා නිධානය. අනේ කොයි දේවල් අඩු වුණත් පින් කිරීම, ඥානවන්ත පුද්ගලයාට පින් කිරීමට අවස්ථාවල් තිබෙනවා. මුදලින් පමණක් කරන දෙයක් නෙවෙයි. දැන් මෙතන මේ කියාපු කාරණා දාන, සීල, භාවනා, ඒ වගේම අර වතාවත් කිරීම ආදී ඒ කටයුතු ඒව ගැන හිතලා බලනකොට ඊය පහදම් වෙන දේවල්ම නෙවෙයි. නුවණ තිබෙනව නම්, ශ්‍රද්ධාව තිබෙනව නම් පින් රැස් කිරීමේ අප්‍රවාදව කටයුතු කරන්න ඕනෑම කෙනෙකුට හැකියාව තිබෙනවා. ඒ අතින් බලනකොට ඒ පින් කිරීමේ අනිත් ආනිසංසය තමයි මෙලොවම. අර පවක් කළා නම් පසුතැවිල්ල එතන ඉඳලම තියෙන්නේ. කළ අවස්ථාවේ ඉඳලම පසුතැවිල්ල හිත දන්නවා තමන් වැරද්දක් කර බව. පින් කර තැනැත්තාට කළ අවස්ථාවේ ඉඳලම ඒක විශාල සහනයක්. හිතන හිතන වෙලාවේ ඒක තුලින් පොලි වගේ උනාගෙන එනවා තවත් පින් සිටිවිලි රාශියක්. තව තවත් පින් කිරීමට උනන්දු වෙනවා. අන්න ඒ විදිහේ ධර්මතාවක් තිබෙනවා මේ පින් පිළිබඳව. එතකොට පිනෙහි වටිනාකම තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ අවධියේ ඇතම් කෙනෙක් දැන් මේ ඇත්ත වශයෙන් කියනවා නම් පින මේ ඊළඟ ජීවිතයකට උපකාර වෙන දෙයක් පමණක් නෙවෙයි. දීර්ඝ කාලයක් සංසාරයේ තමන් බලාපොරොත්තු වෙන යම් ඉලක්කයක් තිබෙනව නම් බුදුපසේ බුදුරහත් ආදී ඒ ඉලක්ක පවා සම්පාදනය කර දීමට සමත්දයක් මේ පින කියන එක. ඒ ඉලක්ක සම්පාදනය කරගන්න නම් ඕන කරන්නේ තමන් දැඩිව යම්කිසි අදිෂ්ඨානයක්, ප්‍රාර්ථනාවක් ඒ තුලින් ඇති කර ගැනීමයි. ඒ තුලින් පුළුවන් ඒ පින් යොමු කරන්න. තමන් බලාපොරොත්තු වෙන ඉෂ්ටාර්ථය සාක්ෂාත් කර ගැනීම, සාර්ථක කර ගැනීමට. දැන් මේ පින තුන් අහලා තිබෙනවා. ප්‍රණිදි කියලා වචනයක් තියෙනවා. බුද්ධත්වයට සඳහා ප්‍රණිදියක් ඇති කර ගන්නවා. මම බුදු වෙම්වා කියලා පතා ගන්නවා. දැඩි අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. ඊළඟට ඒ ප්‍රණිදියට ඔක්කොම උරාගෙන එනවා අර කරන කුසල කර්ම ටික පාරමී හැටියට. ඒ විදිහම තමයි අර තමන් යම්කිසි ප්‍රණිදියක්, යම්කිසි අර යොමුවක් ඇති කරගත්ත නම් හිතෙන් ඒ යොමුවට අර තමන් කරන පින්කම් වල සාරය ඇදිලා ඇවිල්ලා තමන්ට අවසානයේ සංසාර දුක කෙලවර කරන්න පවා ඒ පින් උපකාර වෙනවා. එහෙම නමුත් ඇතම් කෙනෙක් මේ කාලේ කල්පනා කරනවා පින් කිරීම කියන එක සාමාන්‍ය ඔය අඥාන මෝඩ ශ්‍රද්ධා විතරක් තියෙන අයගේ ක්‍රියාවක්ය. ඒක සසර දික් කරන එකක් කියලා. ඒක වැරදි වැටහීමක්. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන මධ්‍යම ප්‍රතිපදාව හරියාකාර තේරුම් නොගැනීම නිසා ඒක වෙන්නේ. අපි ටිකක් කල්පනා කරලා බලමු. බුදු පියාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව තුළ තියෙන මූල ධර්ම. මොකද ඒක වැදගත් වෙනවා අප අප තුළ බොහෝ විට ඇතිවන මේ පින් කිරීම ආදී පිළිබඳව ඇති වෙන සැක දුරු කරගන්න. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාව මේ පිනතුන් අහලා තිබෙනවා. ලෝකයේ තිබෙන අන්තගාමී දෘෂ්ටි දෙකක් මැදින් එහෙම නැත්නම් ඒවා ඉක්මවල යන විදියේ වටිනා මැදුම් එකක් කියන එක ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ අන්තගාමී දෘෂ්ටි හැටියට දක්වන්නේ උච්ඡේද දෘෂ්ටියයි ශාස්ත්‍රත දෘෂ්ටියයි. උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ පින්වතුනි අපි මරණට පස්සේ මෙතනින් ඒ ජීවිතය කෙලවරයි නැවත උත්පත්තියක් නැහැ මෙලොවක් පරලොවක් කියලා ભેදයක් නැහැ කියන ඒ අදහසයි. ඊළඟට ශාස්ත්‍රත දෘෂ්ටිය කියලා කියන්නේ දිගින් දිගට යන සදාකාලික නිත්‍ය ආත්මයක් අප තුල තිබෙනවා කියන එකයි. ඒ දෙකම අන්ත හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන මදුම් පිළිවෙත මොකක්ද කියලා ඊළඟට අපි ටිකක් විමසලා බලමු. සම්මා දිට්ඨිය තමයි එහෙම නැත්නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයන් තමයි බුදු පියාණන් වහන්සේ මදුම් පිළිවෙත හැටියට හඳුන්වලා දීලා තියෙන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ආරම්භ වෙන්නේ සම්මා දිට්ඨියෙන්, හරි දැක්මෙන්. මේ හරි දැක්මේ අංශ දෙකක් තිබෙන බව බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. මහණෙනි මම සම්මා දිට්ඨිය දෙයාකාරයයි කියලා ප්‍රකාශ කරමි. මේ දෙයාකාරය මොකක්ද? එකක් තමයි මෙන්න මෙහෙමත් සම්මා දිට්ඨියක් තියෙනවා. ඒක හඳුන්වන්නේ සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියලා. සාසවා කියලා කියන්නේ ආශ්‍රව සහිතයි. සංසාර සත්‍යයන් තුල තිබෙනවා. සංසාර සත්‍යයා මත් කරලා ඇදලා ගන්න විදිහේ බලවේග තුනක්. කාමයන්ට ඇදෙන ගතියක් තියෙනවා. කාමාසව, භවාසව, පැවැත්මට ලැබී පැවැත්ම ලබා ගන්න, පැවැත්මට කැමති භවාසව, අවිජ්ජාසව, අවිද්‍යාවට අඳුරට ඇදිලා යනවා. ඔන්න ඒ විදිහ ආශ්‍රව මත් කරන විදිහේ ස්වභාවයක් තිබෙනවා. එතකොට මේ කියන සම්මා දිට්ඨිය සාසවයි, ආශ්‍රව සහිතයි. ඒක පිළිගන්නවා. නමුත් පුඤ්ඤභාගියා, පුඤ්ඤභාගියා කියලා කියන්නේ පින් පැත්තේ නැඹුරු පුඤ්ඤභාගියා. ඊළඟට කියනවා උපදිවේපක්ඛා. උපදි කියලා කියන්නේ උපදි සම්පත් කියම කියලා කියන්නේ දැන් ජීවිතයක කෙනෙක් උපදිනවා නම් ජීවිතයකට උපකාර වෙන ජීවිතය හරියාකාර පවත්වන්න උපකාර වෙන භවභෝග සම්පත්, ඊළඟට ඉන්ද්‍රිය විකලත්වයක් නැති ජීවිත, ඒ විදිහේ සම්පත් ලැබෙන්නේ ඒවට කියන ඒ සම්පත් වලට උපදි කියලා කියනවා. එතකොට අර මේ සම්මා දිට්ඨිය තුලින් කෙරෙන්නේ ඒවා ආශ්‍රව සහිත තමයි. නමුත් ඒවා පිනට නැඹුරුයි. ඒ වගේම උපදි සම්පත් ලබා දෙන සංසාරේ නිවන් දකින කෙනෙකුට පවා හොඳ ජීවිතයක් ඇත්නම් ඒ කටයුතු සඳහා කරදර නැතුව ඒ බණ භාවනා ආදී යෙදෙන්න පුළුවන්. ඉතින් ඒ උපදිවේ පක්කා. ඊළඟට අනිත් සම්මා දිට්ඨිය හඳුන්වන්නේ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා. ඒක ආර්ය සම්මා දිට්ඨිය. ඒ වගේම අර කියාපු ආශ්‍රවයන්ගෙන් මිදිලා අනාසවා. ඊළඟට ලෝකුත්තරා මග්ගංගා, ලෝකෝත්තර මාර්ගයේ අංගයක්. ඒක ගැඹුරු දෙයක්. යම්පුරු පැත්තක් එතන කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ අංගයක්. ඇත්ත වශයෙන් පින්නතුනි මෙන්න මේ කියාපු සම්මා දිට්ඨියේ අංශ දෙකෙන් අර කියාපු අන්ත දෙක ඉවත් වෙනවා. කොහොමද ඉවත් වෙන්නේ? උච්ඡේද දෘෂ්ටිය ගත්තු කෙනා මෙතනින් ජීවිතය කෙලවරයි තවත් උපදින්නේ නැහැ කියන අදහස පිට පින්පව් පිළිබඳ විශ්වාසය අතහරිනවා. හොඳ නරක පිළිබඳ විශ්වාසය නැති කරගන්නවා. ඊළඟට කරන්නේ මොකක්ද? ඉන්න තාක් ඕන හැටියට අපරාධ කරමින් හරි හොඳින් හෝ නරකින් හරි සැප විඳිනවා. ඒක නිසා තමයි දැන් ඔය මේ පිනතුන් අහලා තියෙනවා කාමසුකල්ලිකාණියෝගිය. කාමසුකල්ලිකාණියෝගිය කියලා කාමෙහි ඇලී ගැලී සිටීම තමයි උච්ඡේද දෘෂ්ටිය ගත්තු, ඒ වැරදි දෘෂ්ටිය ගත්තු කෙනාගේ ජීවන ප්‍රතිපදාව. ඒ ජීවන ප්‍රතිපදාව ප්‍රකාශ කෙරෙන පැරණි ශ්ලෝකයක් තිබෙනවා. ඒක ත්‍රිපිටකයේ තියෙන එකක් නෙවෙයි, සංස්කෘත සාහිත්‍යයේ තිබෙන එක. පැරණි ශ්ලෝකයක් තිබෙනවා. ඊටම කෙටියෙන් ලස්සනට පෙන්නුම් කරනවා අර කාමසුකල්ලිකාණියෝගී අන්තය ගිය කෙනාගේ ජීවන පරමාර්ථය. යාවත් ජීවේත් සුඛං ජීවේත් ඍණං කෘත්වාපි ඝෘතං පිවේත් භස්මී භූතස්ය දේහස්ය පුනරාගමනං කුතා. ජීවත්ව ඉන්න තාක් හොඳට සැප විඳින්න ඕන. යාවත් ජීවේත් සුඛං ජීවේත් හොඳට සැප විඳින්න ඉන්න ඕන. ඍණං කෘත්වාපි ඝෘතං පිවේත් ණයට අරගෙන හරි ගිතෙල් බොන්න ඕන. ඒ ගිතෙල් කියලා කියන්නේ අර සුඛෝභෝගී බව පෙන්නුම් කරන දෙයක්. බොහොම ධනවත් අය නිතර ගිතෙල් පාවිච්චි කරා. ඒක නිසා ණය වෙලා හරි Tamanට නැත්නම් ණය වෙලා හරි ඒක ආය ණය ගවන්න වෙන්නේ නැහැ. නැවත උත්පත්තියක් නැහැනේ. නාය වෙලා හරි ගිතෙල් බොන්නවා. මොකද හේතුව භස්මී භූතස්ය දේහස්ය. මරුණට පස්සේ ශරීරය දැව්වට පස්සේ ඒ ශරීරය පුනරාගමනංකුත් ආයි එන්නේ කොහොමද? ඔන්න ඔය දෘෂ්ටිය, එතකොට උච්චේ දෘෂ්ටිය නිසා කාමසුකල්ලි කාණියෝගේ ගිහිල්ලා එරෙනවා. ඊළඟට අනිදෘෂ්ටිය මොකක්ද? ඒක අර නිගණ්ඨයින් අතර එහෙම තිබුණු එකක්, ශාස්ත්‍රත දෘෂ්ටිය. ඒ අය කලේ මේ අපේ ශරීරය තුල තිබෙනවා නিত্য ආත්මයක්, සදාකාලික ආත්මයක්. මේක ශරීරයෙන් මුදා ගන්න ඕන කියලා නොයෙකුත් විදිහේ අජ්‍යවෘත, ගෝවෘත, වැවෙදියට, එළුවන් හැටියට, බල්ලන් හැටියට, ගවයින් හැටියට මහ දුෂ්කර වෘත රකිමින්, ශරීරයට දුක් දෙමින්, වද හිංසා කරමින් අර ආත්මය ගලව ගන්න උත්සාහ කළා. ඒකට කියනවා අත්ත කියලා මතාණියෝග කියලා. අත්ත කියලා මතාණියෝග පමණට වඩා ශරීරයට දුක් දීමේ ප්‍රතිපත්තියේ ඒ අන්තයට ගියා අන්න අර ශාස්ත්‍ර දෘෂ්ටිගත් අය. එතකොට බුදු පියාණන් වහන්සේගේ මේ සම්මා දිට්ඨියේ අර දෙවෙනි පැත්තෙන්, ඒ කියන්නේ අර අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා කියන ජඟුරු පැත්තෙන් කෙරෙන්නේ මොකක්ද? අන්න අර නිත්‍ය ආත්මයක් පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කරනවා. එතන තියෙන්නේ ඇත්ත වශයෙන්ම අර පටිච්ච සමුප්පාද කියලා කියන ජඹුරු ධර්මයයි, හේතු ප්‍රත්‍ය ආනුව පැවැත්ම සිටින බවත්. ඊළඟට කොටින්ම කියතොත් සම්මා දිට්ඨිය අරියා අනාසවා සම්මා ලෝකුත්තරා මග්ගංගා කියලා කියන සම්මා දිට්ඨිය හඳුන්වනවා නම් හඳුන්වන්න තියෙන්නේ චතුරාර්ය සත්‍ය තුලින්. මුළු මහත් පංචස්කන්ධයම දුකක්. ඒකට යටින් තිබෙන තණ්හාවයි, තණ්හාව සංසිඳ වීම නිවනයි, නිවනට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා කියන මෙන්න මේකයි දෙවෙනි සම්මා දිට්ඨිය. එතකොට මේක තුලින් කෙරෙන්නේ මොකක්ද? නිත්‍ය ආත්මයක් ප්‍රතික්ෂේප වෙනවා. මෙතන ආත්මයක් නැහැ. ආත්මයක් නැති වුණා කියලා අඬන්න දෙයක් නැහැ. මෙතන ඇත්ත වශයෙන් තිබෙන්නේ පංචස්කන්ධයක් හේතුපත්‍යයන් නිසා පවතින ගොඩවල් පහක් පමණයි. අන්න එතකොට ඒක තුලින් අර නිගණ්ඨයින්ගේ ශාස්ත්‍රත දෘෂ්ටිය, ඒ වගේම අර අත්ති කියලා මතාණියෝගේ ඒකත් ප්‍රතික්ෂේප වුණා. ඒ විනෝඩ බුදු පියාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව මහබුදු මන්දමේ මැදුම් මඟක්. ඒ මැදුම් මඟ හඳුන්වනවා තවත් පද කීපයකින්. බුදු පියාණන් වහන්සේ නිතර ප්‍රකාශ කරනවා මේ මගේ ශාසනයේ තිබෙන්නේ අනුකුබ්බ සික්ඛා, අනුකුබ්බ කිරියා, අනුකුබ්බ පටිපදා. අනුපිළිවෙලින් ක්‍රමානුකූලව ක්‍රමක්‍රමයෙන් අනුපිළිවෙලින් යන හික්මීමක්ය, අනුපිළිවෙලින් යන ප්‍රතිපදාවක්ය, අනුපිළිවෙලින් යන වැඩපිළිවෙලක්ය, ක්‍රියා පටිපාටියක්ය, ක්‍රියාදාමයක්ය කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට මේ අපි නොයෙකුත් පාළි වචනත් එක්ක ඉදිරිපත් කරපු මේ කාරණා ටික ඉතාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ලස්සන උපමාවක් ධර්මයෙන් සඳහන් වෙන ඕඝතරණ සූත්‍රයේ. එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ළඟට දේවතාවෙක් ඇවිල්ලා අහනවා ප්‍රශ්නයක්. බුදු පියාණන් වහන්සේට දෙවියරුන් අමතන්නේ ආමන්ත්‍රණය කරන නිදුකාණෙනි, අපි සිංහලට ඒක ගන්න නිදුකාණෙනි කියලා. නිදුකාණෙනි, ඔබ කෙසේද මේ සැඬවතුරෙන් එතර වුණේ කියලා ඇහුවා. මේ සැඬවතුර කියලා කියන්නේ පින්වතුනි මේ සාංසාරික සත්වයා ගසාගෙන යන සැඬවතුරු හතරක් ධර්මයේ දක්වනවා. කාමෝඝ, භවෝඝ, ditthෝඝ, අවිජ්ජෝඝ කියලා කාම නැමැති සැඬවතුරකට ගසාගෙන යනවා මේ සත්වයා. ඒ වගේම භවය පැවැත්මට ඇදිලා යනවා. ඊළඟට කාමෝඝ, භවෝඝ, ditthi, ditthi වලට ඇදිලා යනවා. අවිජ්ජා, අවිද්‍යාවට ඇදිලා යනවා. ওই විදිය සැඬවතුරු හතරක් මැදයි මේ සාංසාරික පැවැත්ම කෙරෙන්නේ. එතකොට මේ සැඬවතුරු හතරෙන් කොහොමද එතර වුනේ කියන එකයි බුදු පියාණන් වහන්සේගෙන් ඇසු ප්‍රශ්නේ. බුදු පියාණන් වහන්සේ දෙන පිළිතුර මොකක්ද? ඇවැත්නි, මම නොනවතිමින්, නොදඟලමින් සැඬවතුරින් එතර වුනිමි. ඇවැත්නි, මම නොනවතිමින්, නොදඟලමින් සැඬවතුරින් එතර වුනිමි කියලා පිළිතුර දුන්නා. මොකද ඊළඟට දේවතාව අහනෝ, ඒ කෙසේද නිදුකාණී ඔබ එහෙම නොනවතිමින්, නොදඟලමින් සැඬවතුරින් එතර වුනේ කියලා තව විස්තර අහුවා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනෝ, ඇවැත්නි, මම යම් අවස්ථාවක නැවතුණා නම් මම ගිලා බැස්සා. මම දඟලුවා නම් මම ගසාගෙන ගියා. ඒ කියන්නේ තමන් වහන්සේගේ සාංසාරික අත්දැකීම්. යම් අවස්ථාවක දැන් ඒක අර කණින් ප්‍රකාශ කරපු ධර්මානුකූලව ධර්ම කාරණානුව තේරුම් ගන්නව නම් යම් අවස්ථාවක මම උච්ඡේද දෘෂ්ටියට අනුව, කාමසුකල්ලි ගානියෝගයට අනුව නිෂ්ක්‍රීය විදියට පින්පව් වල විපාකයක් නැත, ඒවා පිළිබඳ වැදගත් කමක් නැත කියලා එහෙම හිතාගත්තා නම්, ඒ විදිහට ජීවත් වුණා නම්, අන්න එහෙම වුණා නම් මට වෙන්නේ එහෙම් පිටින්ම ගිලා බැසීමක්. අන්න එතෙන්දී අපිට තේරුම් ගන්න පුළුවන් දැන් පින්පව් පිළිබඳව අර උච්ඡේ දෘෂ්ටිය දැක්වෙනවා කාරණා 10ක්. කොටිම උච්ඡේ දෘෂ්ටියේ දර්ශනය මේ විදිහට විග්‍රහ කරනවා කාරණා 10කින්. දසවස්තුක මිත්‍යා දෘෂ්ටි හැටියට දානය කියලා දෙයක් නැත, යාගය කියලා දෙයක් නැත, හෝමය කියලා කියන ඒ දාන යාග හෝම කියලා කියන අතීතයේ තිබුණු ඒ දීන් ක්‍රම, ඒවායේ කිසිම වැදගත්මක් නැත. ඊළඟට හොඳ නරක කර්මවල ඵල විපාකයක් කියලා දෙයක් නැත. ඊළඟට මෙලොවක් කියලා දෙයක් නැත, පරලොවක් කියලා දෙයක් නැත, මවෙක් කියලා විශේෂත්වයක් නැත, පියෙක් කියලා විශේෂයක් නැත. ඉබේ පහළ වෙන ඕපපාතික වශයෙන් උපදින සත්වයින් නැත. මෙලොවත් පරලොවත් පිළිබඳව තමන්ගේ අභිඥාවෙන් දැන ප්‍රකාශ කරන මහණ බමුණන් ලෝකේ නැත කියලා ওই විදිහට නැත නැත කියන කාරණා 10ක් උච්ඡේද දෘෂ්ටියේ කියවෙනවා. ඒ 10 වෙනුවට බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ඇත ඇත කියලා. දානය කියන එක දානයක් ඇත, යාගයක් ඇත, හෝමයක් ඇත, හොඳ නරක කර්මවල ඵල විපාකයක් ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවෙක් ඇත, පියෙක් ඇත, ලෝකයේ ඉබේ පහළ වෙන ඕපපාතික දෙවියන් ප්‍රේතයින් වගේ ඒ විදිහට ඉබේ පහළ වෙන සත්ව විශේෂයන් නැත. ඊළඟට ලෝක මෙලොවත් පරලොවත් පිළිබඳව යථා තත්ත්වය අභිඥාවෙන් දැන ප්‍රකාශ කරන මහණ බමුණන් ඇත කියලා ওই විදිහට සම්මාදිට්ඨිය දක්වනවා දස ආකාරයක් හැටියට බුදු පියාණන් වහන්සේ. අන්නේ දස ආකාර සම්මාදිට්ඨියෙන් අර උච්ඡේද දෘෂ්ටිය කියන වැරදි නැත නැත කියන 10 ප්‍රතික්ෂේප වෙනවා. අන්න එතකොට අපිට පැහැදිලිවම පේනවා උච්ඡේද දෘෂ්ටියෙන් යමක් නැtei කියනවනම් ඒකට බුදු පියාණන් වහන්සේ ඇtei කියනවා. සාස්වත දෘෂ්ටියෙන් යමක් ඇtei කියනවනම් ඒ කියන්නේ අනිත්‍ය ආත්මයක් තියෙනවායි කියලා කියනවනම් ඒකට බුදු පියාණන් වහන්සේ නැtei කියනවා. නැtei කියන්නේ අන්න අර චතුරාර්ය සත්‍ය පිහිට කරගෙන. දැන් එතකොට මේ පින්නතුන්ට ඒක පහසුවෙන් සලකා ගන්න නැවත මතක් කරගත්තොත් උච්ඡේද දෘෂ්ටියේ කියවෙන්නේ නැත නැත කියලා අර මවෙක් නැත පියෙක් නැත ආදී වශයෙන් කිව්වේ මෙලොවක් නැත පරලොවක් නැත කියලා කිව්වේ ඒ වායේ කර්ම කොටිම කියතොත් කර්ම වාදයේ ප්‍රතික්ෂේප කෙරුණා. යාග හෝම ආදීේ ඵල විපාකයක් නැත කියලා. ඒ වෙනකොට බුදු පියාණන් වහන්සේ ඒවා ඇත ඇත කිව්වා. ඒවා සාංශාරික වශයෙන් අර කියාපු සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්කා. ආශ්‍රව සහිත බව ඇත්ත නමුත් ඒවා පින් කියන පැත්තට නඹුරු විදිය ධම්මාදිට්ඨිය බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළේ ඒක දශවස්තුක සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා එකට කියනවා. කම්මස්සකතා කියලා කියන්නේ පින්නතුනි කර්මය තමාගේ කොට ඇති. කර්මය තමාගේ කොට ඇති කියන අදහසයි කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒක තමයි අර සම්මාදිට්ඨියේ පළමුවෙනි පැත්ත. ඒකෙන් තමයි උච්ඡේද දෘෂ්ටිය කාමසුකල්ලිකාණියෝගය ප්‍රතික්ෂේප වෙන්නේ. ඊළඟට ගැඹුරු පැත්ත තමයි අර චතුරාර්ය සත්‍ය පිළිබඳ ආර්ය ලෝකෝත්තර මාර්ගාංග හැටියට දක්වපු මේ සම්මාදිට්ඨිය ඒකෙන් ප්‍රතික්ෂේප වෙන්නේ නිගණ්ඨයින්ගේ සාස්වත වාදය. මෙතන ආත්මයක් ඇත කියන එක ප්‍රතික්ෂේප වෙනවා මෙතන පංචස්කන්ධය තනිකර දුක් ගොඩක් කියලා. ඔන්න එතකොට බුදු පියාණන් වහන්සේ මහ පුදුම විදියේ විසඳුමක් මෙතන ඉදිරිපත් කරන්නේ. මේ සංසාරයේ අර ගලාගෙන යන සැඬවතුනේ එක පාට ඈතර වෙන්න බෑ. ඒ අදියවැලකට අහු වුණාම ඒ කෙනෙක් දන්නව එතන නැවතුනොත් කිලා බහිනවා. දඟලුවොත් ගසාගෙන යනවා. ওই විදිහේ தත්වයක් දියවැලක තියෙන්නේ. ඒක නිසා එක්තරා ක්‍රමානුකූල උපක්‍රමයකින් ඒකට තමයි අපි කිව්වේ අර අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා අනුපුබ්බ ශික්ෂා කියලා ක්‍රමානුකූල ශික්ෂණයකින් ක්‍රමානුකූල ප්‍රතිපත්තියකින් ක්‍රමානුකූල ක්‍රියා දාමයකින් තමයි දියවැලකින් සැඬවාරකින් එතෙර වෙන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක අනුව බුදු පියාණන් වහන්සේ එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාව දැන් ගැඹුරින් මේ පින්නොඳුට සලකන්න පුළුවන්. අර ගියාපු අන්ත දෙකට නැවට එන්නේ මොකද කියලා සාමාන්‍යයෙන් අපි කල්පනා කරන්නේ කාමසුකල්ලිකාණියෝගියත් ඇතෑරියා අත්තිකිලම තානියෝගියත් ඇතෑරියා උපමනකින් ඔයිට වැඩිය ගැඹුරු දෙයක් ඔතන තිබෙනවා. දැන් මේ ඔක්කොම අපි මේ කියන්නේ යම්කිසි හේතුවක් නිසායි. දැන් බොහෝ විට ඇමතන උගතුන් ප්‍රකාශ කරනවා මේ සසර වැඩෙන්නේ පින්කම් කිරීම තුලින්. ඒ වගේම කර්මය කරන කෙනෙක් නැත්නම් විපාකෙ විඳින කෙනෙකුත් කොයින්ද? මේ ධර්මයේ කොටිම කියද ධර්මයේ අනාත්ම ධර්මයක් නම් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අනාත්ම ධර්මයක් නම් අපි කර කර්මවලට මේ මමයි කියලා කෙනෙක් නැත්නම් කොහොමද මේ මේවා විපාකයක් අපි ලබන්නේ කියලා ඒ තුලින් නිෂ්ක්‍රියත්වයට අන්තිමට කාමසුකල්ලිකාණියෝගයට පවා යන්න නිදහසට කාරණයක් කරගන්නවා. මේක එහෙම පිටින්ම වැරදි අදහසක්. ධර්මය වරදවල තේරුම් ගත්තු එකක්. අතිධාවනයක්. ඒකට කියන්නේ තර්ක විතර්ක තුලින් ඇති කරගන්න අතිධාවනයක්. පමණ ඉක්මා යාම. මොකද බුදු පියාණන් වහන්සේ මෙතන මධ්‍යම ප්‍රතිපදාවෙම කොටසක් තමයි නිත්‍ය ආත්මයක් ප්‍රතික්ෂේප කළ පමණින් බුදු පියාණන් වහන්සේ කර්මය පිළිබඳ වගකීම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව කෙනෙක් කර්මයක් කරන්නේ කොටිම කර්මය කියලා කියන එක අවිද්‍යාව තුලින් පැන නගින දෙයක්. හොඳ කර්මයක් හෝ වේවා නරක කර්මයක් හෝ වේවා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියන විදිහට අවිද්‍යාව නිසායි යම්කිසි තමාට ඕන හැටියට සංස්කරණයක් වශයෙන් පිනක් හෝ පවක් කෙනෙක් කරන්නේ. ඒ කරන පිනට ඒක කිරීමේදී තමා කියන හැඟීම ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් කරගත්තු තමා කියන හැඟීමේ වගකීමටම තමයි එතකොට කර්මයට වග කියනවනම් විපාකයටත් වග කියන්න වෙනවා. කර්මයට වග කියනවනම් විපාකයටත් වග කියන්න වෙනවා. ඒක නිසා කර්මයට විතරක් වග කියලා විපාකයෙන් බේරෙන්න බෑ තර්කවලින්. ඔතනයි තියෙන தත්ත්වය. ඕක බොහෝ දෙනා පටලවා ගන්නවා. අර ලෝකෝත්තර තමන්ට ඊටාම ඈත තියෙන තමන් ඒ පැත්තට කිට්ටු වෙලාවක් නෑ. නමුත් අර ලෝකෝත්තර මාර්ග සම්මාදිට්ඨිය පෙන්눔 කළා මේ ජීවිතේ අර බුදුපියාණන් වහන්සේ අච්චර දක්වපු අර පින් කිරීම කියන දේවල් ඒවායින් ගැලවෙන්න බලනවා. එහෙම ගැලවෙන්න බෑ. ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් ධම්මපදයේ කියන පොතේ එක පරිච්ඡේදයක් කොටසක් තිබෙනවා අත්තවග්ග කියලා. වග්ග කියලා කියන්නේ පරිච්ඡේදය කියන අදහසයි. ආත්ම වර්ගය කියලා ඕවා සමහර විට ඕක පරිවර්තනයක් කරනවා. බොහෝ විට අන්‍යාගමිකයන් මෙන්න මේ අත්තවග්ගය කියන මේ කොටසේ තිබෙන ආත්ම කියන වචනය වැරදියට අරගෙන බුදු පියාණන් වහන්සේ අනාත්ම ධර්මයක් දේශනා කළේ නැහැ මේ කියලා තියෙන ද ආත්මයක් ගැන නේද කියලා ওই විදිහට පෙන්වුම් කරනවා. මෙතන නමුත් කියවන්නේ පින්වතුනි එතන මේ අත්තවග්ගයේ තමා ගැනයි. තමා කියන වචනය විදිහට එතන ගන්න තියෙන්නේ. ඒක අපට හොඳට පැහැදිලි වෙන ගාථාවක් තිබෙනවා. අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති. අත්තනා අකතං පාපං අත්තනාව පිසුජ්ජති. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං පිසෝධේ. ආත්ම වර්ගයේම තියෙන ගාථාවක්. ඒක තුලින් අපිට පේනවා මේ අත්තනා කියන වචනේ මෙතන ඉඳලා තියෙන තමා කියන අදහසින් බව. මොකද අත්තනාව කතං පාපං අත්තනාව සංකිලිස්සති. තමා විසින් කරන ලද පාප කර්මය තමාව කිලිටි කරනවා. අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ජති. තමා විසින් නොකරන ලද පාපය කියලා කියන්නේ පාපය කිරීමෙන් වැළකීම. ඒක කුසලයක් බව මේ පින්වතුන් දන්නවා. ඒකෝට තමා විසින් නොකරන ලද පාපය තමාව පිරිසිදු කරනවා. එම නිසා සුද්ධි අසුද්ධි පච්චත්තං පිරිසිදු බව හෝ අපිරිසිදු බව තමා පිළිබඳ වූ දෙයක් පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝධේ. වෙන කෙනෙකුට බෑ තව කෙනෙක් පිරිසිදු කරන්න. ඉතින් ඒ තුලින් පෙන්වුම් කරනවා පැහැදිලිවම බුදු පියාණන් වහන්සේගේ වචනයෙන් අපිට පේනෙනවා මේක තමා පිළිබඳ දෙයක්. හැමතැනම මෙතන තමා කළා නම් තමා විඳින්න ඕන. අන්න එතකොට මේ ආත්ම කියන වචනය අර නිත්‍ය ආත්මයක් කියලා වැරදි විදියට අතිධාවණයෙන් ගැනීම නිසා තමයි බොහොම කෙනෙක් දන්නේම නැතුව නාස්තික දෘෂ්ටියට වැටෙනවා. බොහොම පණ්ඩිතය උගත් අය මේ පටලවා ගන්නවා. බුදු පියාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව හරි ආකාර තේරුම් නොගැනීම නිසා ඒ අනුව පින් ගැන හිතීම එක මෝඩ වැඩක්. එකෙන් සසර වැඩෙනවා ඒ විදිහට කල්පනා කරනවා. නමුත් මේ පින පිළිබඳව දුනත් තව කල්පනා කරලා බලනවා නම් බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ පින කියන වචනයත් කුසල කියන වචනයත් මේ පින්නඳුට නිතර හිතට පුරුදු වෙන නිතර ඒ අනුව හිත යොදවනවා මේ බෞද්ධ පින්නතුන්. මේක තුල තියෙන විශේෂයෙන්ම කුසල කියන වචනේ දක්ෂතාවක්. මෙන්න මේ දක්ෂතාව කියලා කියන්නේ අර පින් මේව බොහෝ විට එක සමානාර්ථයෙන් වගේ පෙනෙන්නේ මේ වචනේ යෙදලා තියෙන්නේ. අපි පින් කරනවා කියලා කියනවා කුසල් කරනවා කියලා කියනවා. නමුත් මේ කුසල කියලා කියන්නේ යම් කිසි දක්ෂතාවක්. මොකද්ද දක්ෂතාව? අන්න අර සැඬ වතුරෙන් කල්පනාකාරීව ටිකෙන් ටික අයින් කඩලා ඒකෙන් බේරීමයි කුසලය කියලා කියන්නේ. ඒක අනුව බලනකොට මේ පින් කිරීමේදීත් කෙනෙක් ඥානවන්තව මේකේ දියුණුවක් ඇති වෙන හැටියට ක්‍රමක්‍රමයෙන් ඒ කියන්නේ අඩු වටිනාකමක් ඇති පින් වලින් වඩා උසස් උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ පින් කරා යන විදියට ප්‍රතිපදාව ගමන් කරන්න ඕනේ. ඒකයි නියම කුසලය කියලා කියන්නේ. කුසල කියන වචනේ කොටින්ම සාංසාරික සත්වයා බුද්ධත්වයට කරා ගෙන යන දක්වාම ඒ පාවිච්චි කරන වචනයක් කුසල කියලා. ඒ දක්ෂකම සසරේ මේ සංසාරේ අපායට නොගින් සුගතිගාමී වීමත් අපායටවත් සුගතියටවත් නොගින් මුළුමහත් සංසාර දුක කෙලවර කරලා නිවන් දැකීමත් කියන හැම එකක්ම මේ කුසල කියන වචනේ තුල තිබෙනවා. දක්ෂකම. එතකොට ඒක කරන්න යන්න අර කියවැලෙන් අයින් කඩ අර ක්‍රමක්‍රමයෙන් අනුපිළිවෙලින් ඒක පාට බෑ මේක නැවතුණත් ගිලා බහිනවා. මේක සංසාර ස්වභාවයයි. ඕකමයි බුදු කෙනෙක් ඕනේ වෙන්නේ මේ සංසාර ගැටලුව විසඳන්න. මේක ලේසියෙන් කපන්න පුළුවන් ගැටයක් නෙවෙයි. විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. බුදු කෙනෙකුම අවශ්‍ය වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවක් අවශ්‍ය වෙන්නේ ඕකයි. ඔක පටලවා ගත්තොත් ඔන්න අමාරු වෙටුණා. නයාගේ වල්ගෙන් ඇල්ලුවා වගේ. ඉතින් එතකොට මෙතන කරන්න පිනකුත් නැහැ. නමුත් කතාව ලෝකෝත්තරයි. කතාව ලෝකෝත්තරයි වැඩ මෙලවටත් නැහැ පරලොවටත් නැහැ. අන්න ඊජි තත්වයක් ඇතැම් මුගතුන් තුල තිබෙනවා. මේ බොහෝ විට අහන්න ලැබෙනවා. ඒවා තුලින් බොහෝ අය මුලා වෙනවා අසරණ බෞද්ධයින් පවා. ඒකයි අපිට මේක මාතෘකාවක් හැටියට විශේෂයෙන් ඉදිරිපත් කළේ මේ කාරණය පැහැදිලි කිරීමට. එතකොට අය අත්තවග්ග කියලා කියන ආත්ම වර්ගය කියලා කියන ධම්මපදයේ කොටස අපි තේරුම් ගන්න ඕනේ බුදු පියාණන් වහන්සේ එතෙන්දී විතරක් නිත්‍ය ආත්මය ගැන ප්‍රකාශ කරන හැටියට නෙවෙයි. අන්න අර කර්ම අර කියාපු පුඤ්ඤ භාගියා උපදිවේ පක්කා කියලා කියාපු ඒ සම්මා දිට්ඨියේ තියෙන මූලික සිද්ධාන්තයක් පෙන්වුම් කිරීමටයි. තමා අවිද්‍යාව තුලින් තමයි අවිද්‍යාව තුලින් තමා කියලා ඇති කරගන්න හැඟීමෙන් යම් පිනක් හෝ පවක් කරා නම් ඒකට විපාකයක් ආනිසංසයක් තමන්ටම අයිති වෙනවා සාංසාරික වශයෙන්. ඒ සත්‍යතාවය පිළිගත්තනම් ඊළඟට ඊර කුසල කියන වචනේ ඔස්සේ අපි අර පින ක්‍රමක්‍රමයෙන් අපි උත්සාහ කරන්න ඕන තමා තුළ ඇති ශ්‍රද්ධා ප්‍රඥා ආදී ගුණධර්ම වගා කර ගැනීමෙන් තමන් කරන පින උත්කෘෂ්ඨ පිනක් කරගන්නට. ඒකටත් හොඳ සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ අපි එක නිදර්ශනයක් කියන්න වෙලාව හැටියට දැන් මේ පින්නතුන්ට සමහර විට අහලා ඇති දැන් දන් දීම කියන එක හැම කෙනාටම කුරු පුරුදු දෙයක්. මේ දානය ගැන කියවෙන එක්තරා සූත්‍ර දේශනාවක බුදු පියාණන් වහන්සේ දාන වස්තු එහෙම නැත්නම් දන් දීමේ ආකාර 8ක් දක්වනවා. මෙන්න මේ විදිහට දක්වන්නේ. ඇතම් කෙනෙක් ඡන්දයෙන් දන් දෙනවා. ඡන්ද කියලා කියන්නේ විශේෂ කැමැත්තක් ඇල්මක් නිසා, කෙනෙකුට ඇති ඇල්මක් නිසා ඡන්දා දානන් දීති. තවත් කෙනෙක් ද්වේෂයෙන් ගමන ගහලා වගේ මොන කරදරයක්ද කියලා විසිකලා දෙනවා. තවත් කෙනෙක් මෝහයෙන් දුන්නද නුදුන්නදවත් දන්නේ නැහැ. ඔහේ සී කල්පනාව නැතුව ඔය දීලා දානවා. අර කළුහා මිටාසිය දුන්නා කියලා පරණ කතාවක් තියෙන ඒ වගේ. ඒ මෝහයෙන් ඊළඟට ගරහා, සමහර විට ගර්හාවට බයයි. අනිත් අය මේකට ගැරහීමක් කරනවා. එහෙම නැත්නම් ගැරහීම වශයෙන්. ඊළඟට දක්වනවා තවත් කෙනෙක් අපේ මුතුන් මිත්තන් පවත්වපු චාරිත්‍රයක් තමයි දන් දීම කියන එක. ඒ චාරිත්‍රය අපි කඩන්න හොඳ නැහැ. අන්න ඒක නිසා අපි දන් දෙන්න ඕන කියලා එහෙමත් දන් දෙනවා ඇතම් කෙනෙක්. තවත් කෙනෙක් කල්පනා කරනවා තවත් ක්‍රමයක් තමයි මම මේ දාණය දීලා සුගතිය උත්පත්තිය ලබන්න ඕන කියලා. දෙව් සැප බලාගෙන දානයක් දෙනවා. ඊළඟට තව හත්වෙනුව දක්වනවා කාරණයක්. තව කෙනෙක් කල්පනා කරනවා දාණය දීමේදී මේ දන් දෙන අවස්ථාවේ මට ලොකු ප්‍රසාදයක් හිතේ සතුටක් ඇති වෙනවා, සොම්නසක් ඇති වෙනවා කියලා ඒ සොම්නස ගැන හිතලා දන් දෙනවා. අටවෙනුව දක්වනවා ඒක ටිකක් ගැඹුරු වචන දෙකක් එතන දක්වන්නේ බුදු පියාණන් වහන්සේ චිත්තාලංකාර චිත්ත පරික්ඛාරත්ථං දානං දීති කියලා. සිත අලංකාර කර ගැනීමට, සිතට පිරිකර සැපීමට දන් දෙනවා. ඒක තමයි උතුම්ම දාණේ හැටියට දක්වලා තිබෙන්නේ. අරවත් දාන තමයි ඒවා ක්‍රමක්‍රමයෙන් අර ඉහලින් කියාපු ඒවා, කලින් කියාපු ඒවා පහත් මට්ටමේ දේවල්. මුලට සඳහන් කරන්නේ ඒවයි. අගටම සඳහන් කරන්නේ උතුම්ම දේ. චිත්ත අලංකාර චිත්ත පරික්ඛාරත්ථං දානං දීති. ඒ කියන්නේ තමන්ගේ හිතේ යම් කිසි වැඩිමක් බලාපොරොත්තු වෙන දන් දෙනවා. අර දෙන දේ වගේ 10000 ගුණයක් ලැබේවා, දිය සැප ලැබේවා, එහෙම නැත්නම් සාමාන්‍ය සමාජික වශයෙන් තමන්ට තත්ත්වයක් ලැබේවා, චාරිත්‍රයක් රැක්කා කියලා ගර්හාවට බය. ওই විදිහේ දේවල් පටු පරමාර්ථ නොවේ. ගැඹුරු මාර්ථය මොකක්ද? පිනක් දහමක් කරනවනම් තමන්ගේ සිත නිවනට ලං කර ගැනීමයි, සිත පිරිසුදු කර ගැනීමයි. ඒ පිරිසුදු කර ගැනීමේ ප්‍රතිපත්තිය තමයි චිත්තාලංකාර චිත්ත පරික්ඛාරත්තං කියලා හඳුන්වන්නේ. සිත අලංකාර කර ගැනීම කියන එක ඒ වචන දෙක සමහර විට ඔය අටුවාචාරින් මහන්සියලා හඳුන්වන්නේ සමත විදර්ශනා වශයෙන් කියලා. කෙටියෙන් සැලකුවොත් සමතේන් කරන්නේ සමාධිමත් කරලා හිත තැන්පත් කරලා මෘදු කරනවා, මෘදු මොලොක් කරගන්නවා. විදර්ශනාව කියලා කියන්නේ ත්‍රිලක්ෂණය අනුව ගැඹුරින් දැකලා මේ අතහැරීම, ත්‍රිලක්ෂණ දේශනාව අනුව. ඒ අත්ත වශයෙන් මේ කාරණා දෙකම තියෙනවා. ගැඹුරු අදහසකින් තමන්ගේ හිත දිහා බලලා හිත වැඩිවීම සඳහා දානයක් දෙනවනම් ඒක එතකොට අපිට ප්‍රායෝගික වශයෙන් තේරුම් කරනවා නම් ප්‍රායෝගික වශයෙන් නික උපකාර කරගන්න ආකාරයට දැන් ඔන්න අපි හිතමු යම් කිසි දාන වස්තුවක් අපි සංඝයා වහන්සේලාට හරි එහෙම දන් දෙනවා. දෙන අවස්ථාවේ අර කියාපු විදිහට ඕන විදිහකට දෙන්න පුළුවන්. එක්ක ඒ තමන්ට තියෙන ඇල්ම නිසා, ද්වේෂය නිසා, ගර්හාවට බියේ, චාරිත්‍රයක් හැටියට ඔය නොයෙකුත් විදිහ හේතුන් නිසා දෙන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන් අපි උතුම්ම ඒකෙන් ඉහළින්ම ආනිසංසය නෙලා ගන්න බලාපොරොත්තු වෙනවා නම් අපි හිතන්න ඕන මේක තුලින්, මේ ක්‍රියාව තුලින් මේකට හොඳට අවධානය යොමු කරලා කරන්න ඕන දෙයක් භාවනාමය වශයෙන්. මේක තුලින් මගේ සිත මෘදු මොලොක් වෙනවා. කොහොමද මෘදු මොලොක් වෙන්නේ? දන් දීම කියන ඒ අවස්ථාව ඇත්ත වශයෙන්ම දෙන කෙනාගේත් සිත මෘදු වෙන, ලබන කෙනාගේත් සිත මෘදු වෙන අවස්ථාවක්. කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන් දෙනකොට සිත මෘදු වෙනවා. එපමණක් නෙවෙයි ශ්‍රද්ධාවෙන් දෙනොනම් සිත පිරිසිදු වෙනවා. ඒත් මොලොක් වෙනවා. ඉතින් කරුණාවෙන් හෝ ශ්‍රද්ධාවෙන් කෙනෙක් දන් දෙනවා. ඊළඟට එපමණක් නෙවෙයි ශ්‍රද්ධාවෙන් දෙන අවස්ථාවේ බුද්ධානුස්සති, ධර්මානුස්සති, සංඝානුස්සති ආදී වශයෙන් විශේෂ භාවනාමය වශයෙන් උත් එක සමත වශයෙන් සිත පිරිසිදු වෙනවා. ඊළඟට අන විදර්ශනාත්මක කියලා කියන්නේ ඒ දෙන අවස්ථාවේ තමන්ගේ හිත තදංග වශයෙන්, සුළු වශයෙන් නමුත් ඒ වස්තුව පිළිබඳ ලෝභය අතහරිනවා. අලෝභ සිත ඇති වෙනවා. ඊළඟට ද්වේෂයෙන් ඉවත් වෙනවා, අදෝස කියලා කියනවා. මෝහයෙන් ඉවත් වෙනවා, මමයි මාගේ කියන හැඟීමෙන් ඉවත් වෙනවා. ඒක දෙන වෙලාවට ආයිත් එක මගේ කියලා ඉල්ලගන්නේ නැහෙනේ. ඒ වෙලාවේ තේරුම් ගන්නවා අර බුදු පියාණන් වහන්සේ අනාත්ම හැටියට දේශනා කළේ මේකයි. දැන් මම මේක අල්ලගෙන හිට ගැනීම තුල තිබුණු ඒ බැඳීම දැන් නැහැ නේද? දැන් ඒකෙන් නිදහස් වුණා නේද කියලා. ඒක තුලින් අන්න ගැඹුරින් කල්පනා කළා අලෝභ, අදෝස, මොහ කියලා කියන ඇත්ත වශයෙන් නිවන කියලා කියන්නේ ලෝභය, දෝෂය, මොහය ක්ෂය වීම නම් එක මුසුළු මොහොතකට හරි මම නිවන් දැක්ක දාණය තුලින්, මම නිවන දැක්ක දාණය තුලින් කියලා කියන්න පුළුවන් නම් අන්න උතුම්ම දාණිය. ඒකයි චිත්තාලංකාර චිත්ත පරික්ඛාරත්නම් සිත. සිතේ පින්තූරයක් ගන්නවා නම් හරිම ලස්සන පින්තූරයක්. සිත බොහොම තැන්පත්, මෘදුයි, මොළොක්. ඒ වගේම ගැඹුරින් අර විනිවිද දකින්න ස්වභාවයක් තිබෙනවා. අනිත්‍ය ත්‍රිලක්ෂණය, අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන්. අන්න එතකොට මේ දාන පින්කමක් මේ පින්නතුන් කොතිකුත් එදින දාන දෙන්නව ඇති. ඇත්ත වශයෙන් මේ විදිහට ගැඹුරින් කල්පනා කරලා දන් දෙනව නම් වැඩි දෙයක් නැතුවත් සුළු දෙයකින් පවා විශාල ආනිසංසයක් නෙලා ගන්න පුළුවන්. මේ පින්නතුන් දන්නවා දැන් මහා ව්‍යාපාරිකයින් ඉන්නවා. සුළු දෙයකින් සමහර විට මහා ධනස්කන්ධ රැස් කරගන්නේ කොහොමද? අතීත සිටවරු අර මීයකුගේ මලකුණකින් සිටුව තනතුරු ලබා ගත්තයි කියලා කිව්වේ. ඒ වගේ අපි ඥානවන්ත වෙන්න ඕන තමන් කරන සුළු පින්කමකින් පවා විශාල පුණ්‍ය නිධානයක් මෙලොවටත් පරලොවටත් අවසානයේ නිවනටත්. අත්ත වශයෙන් අර කියාපු පින්තුලින් දැන් මේ පින්නතුන් බොහෝ විට අහලා ඇති බුදු පියාණන් වහන්සේ දක්වන්නේ පුණ්‍ය ක්‍රියාවස්තු හැටියට. දැන් අර දස පුණ්‍ය ක්‍රියා අපි කිව්වා. නමුත් වැඩිව ප්‍රකටව දැක්වෙන්නේ දාන සීල භාවනා කියලා. පින් කඳු තුනක් තිබෙනවායේ දානමය පුණ්‍ය වස්තු, සීලමය පුණ්‍ය වස්තු, භාවනාමය පුණ්‍ය වස්තු. කෙටියෙන් සැලකුවොත් දාන සීල භාවනා කියන්නේ ඔක්කොම පින්කම්. එහෙමනම් ඉතින් දානියට වඩා සීලය උතුම් බව මේ පින්නතුන් දන්නවා. මොකද සීලය උතුම් වෙන්නේ දානිය කියන එක බාහිර වස්තුවක්. සීලය කියලා කියන්නේ තමන්ගේ කය වචන හික්මවා ගැනීමක්. තමා ළඟට එනවා, තමන්ගේ හිතට කිට්ටු වෙනවා. එයින් කය වචන ඉබේ හික්මෙන්නේ නැහැ. ඒක හික්මවන්න හිතය දන්න ඕන. ඊළඟට ඒ යෙදු හිත, හිතට පමණක් හිතට කෙලින්ම අවධානය යොමු කරලා හිත දියුණු කර ගැනීම තමයි භාවනාව කියලා කියන්නේ. එතකොට පින්නතුනි ඒ ඔක්කොම පින්හි නමින් හැඳින්වෙන්නේ. දානමය පුණ්‍ය කර්මය ඊට වඩා ඉහළයි සීලමය පුණ්‍ය කර්මය. කය වචන හික්මවාගෙන ඊටත් වැඩිය ඉහළයි භාවනාමය පුණ්‍ය කර්මය. භාවනාමය පුණ්‍ය කර්මය කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒක ගැන විශේෂයෙන් සලකලා එක් අවස්ථාවක මේ කාලේ වගේම සමහර විට ඇතම් පින ගැන බය වෙන අයත් හිටිය නිසා දෝ අපි දන්නේ නැහැ. අතීතයේ එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මා භික්කවේ පුඤ්ඤාණං භායිත්ත, මහණෙනි පින් කියන දෙයට බය වෙන්න එපා. සුඛස්සේ තම් භික්කවේ අධිවචනං ඉට්ඨස කන්තස්ස පියස්ස මනාපස්ස යදිනං පුඤ්ඤාණි. මේ පින පින් කියලා කියන්නේ ඊ타මත්ම තමාන්ට ප්‍රියමනාප වූ, ඊ타මත්ම තමන් කැමති වූ සැපයටම කියන නමක්ය කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ පින් පිළිබඳ විශාල වර්ණාවක් කරලා ඊළඟට කියනවා, මොකද මම එහෙම කියන්නේ මම දන්නවා දීර්ඝ කාලයක් මම සංසාරයේ කරන ලද පින්වල මහා ආනිසංස විඳපු බව මට ප්‍රත්‍යක්ෂයි, ඒකයි මම කියන්නේ කියලා ඊළඟට ඒකට නිදර්ශනයකුත් දෙනවා. මහණෙනි මම එක් අවධියකදී සංසාරයේ 7 අවුරුද්දක් මෛත්‍රී චේතෝ විමුක්ති කියලා කියන සම්පූර්ණයෙන්ම මුළු මහත් විශ්වය තුරාම පැතිරෙන අන්දමට හැම කෙනා කෙරෙහි සම මෙත පැතිරෙව්වා 7 අවුරුද්දක්. ඒ කියන්නේ භාවනාමය පුණ්‍ය කර්මයක්, ඉහළ මට්ටමේ භාවනාමය පුණ්‍ය කර්මයක් කළා. මෛත්‍රී චේතෝ විමුක්ති කියලා කියන්නේ ඒ උතුම් උසස් ධ්‍යාන තත්ත්වයේ දක්වාම හිත දියුණු කරගත්ත භාවනාවෙන්. ඒකේ ආනිසංස හැටියට මම මෙන්න මේ විදිහේ දේවල් ලැබුවා කියලා එනට ප්‍රකාශ කරනවා. කල්ප 7ක්ම ඇති වෙලා නැති වෙන තාක් මම බ්‍රහ්ම ලෝකවල හිටියා. ඊළඟට ඒ වගේම දිව්‍ය ලෝකවල චක්‍රවර්ති රාජ්‍ය විදිහට, නොයෙකුත් ප්‍රදේශ රාජ්‍ය විදිහට දීර්ඝ කාලයක් මේ තරම් සම්පත් සමූහයක් ලැබුවයි. ඊළඟට ඒවා ආවර්ජනා කරලා බලනකොට මට මේක තුල තිබෙන්නේ මෙන්න මේ පින්කම් කියලා හිතුණායි. මේ මෛත්‍රී භාවනාව වඩන්න මට උපකාර වුණේ මේවා තුල තිබුණේ ඔක්කොම සරල භාෂාවෙන් සලකලා බලනකොට දානස්ස දමස්ස සංයමස්ස, දාණය දන් දීම, ඊළඟට දම කියලා කියන සීලය, දම ඉන්ද්‍රිය දමනය, ඊළඟට සංයමය සිත සංවර කර ගැනීම කියන මෙන්න මේ ගුණ ධර්මවල ආනිසංසයි මේ තරම්ම වින්ද කියලා ඒ විදිහට පින් පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්න ඒ තුලිනුත් අපට පේනවා. එතකොට මේ අපි පටලවා ගන්න අරකයි මේ ධර්මයේ අර ගැඹුරු දේවල් ඒවා ඉදිරියට අරගෙන මෙලවදි මේ මොහොතේදී කළ යුතු දේ අතපසු කරන්න ගියොත් අන්න ප්‍රමාදයට වැටෙනවා. බුදු පියාණන් වහන්සේ අපට නිතරම දක්වනවා මේ මනුෂ්‍ය ආත්ම භාවයේ වටිනාකම, විශේෂයෙන්ම බුද්ධෝත්පාද කාලයේ. දැන් දිව්‍ය ලෝකවල ඉන්න ඇතැම් අය ඒ දිවසපත් ඇතහැරලා චුත වෙලා යනවා මනුෂ්‍ය ලෝකයට. මොකද බුද්ධෝත්පාද කාලයක තමයි කෙනෙකුට පින් රැස් කරගන්න පුළුවන් වන්නේ. බෝධිසත්වරුන් පවා සමහර විට දිව්‍ය ලෝකවල ඉඳගෙන ගන්න ඒ සපසින්දින එක පමණයි. පින් උපයන්න ඕන නම් මනුෂ්‍ය ලෝකයට එන්න ඕන බුද්ධෝත්පාද කාලයක. අර කියාපු පුණ්‍ය ක්‍රියාවස්තු 10ම අර සිටු මෙදුර තියුණා වගේ ඒ බුද්ධෝත්පාද කාලයක කෙනෙකුට ඒවා රැස් කරගන්න පුළුවන්. පුණ්‍ය නිධාන රැස් කරගන්න පුළුවන්. අර කිව්වේ ජලබිය, ගිනිබිය, රජබිය ආදීන් විනාශ නොවන අන්දමේ අනුගාමික නිධාන වශයෙන් පින් රැස් කරගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ යම් යම් ප්‍රණිදි ප්‍රාර්ථනා තිබෙනවා නම් ඒවාට උරාගෙන එන හැටියට, ඒවා මුදුන්පත් වෙන හැටියට ඒ ප්‍රාර්ථනා පෙරදැරි කරගෙන පින් කරන්නත් පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම පින් කිරීමේදී මේ පින්නතුන් කල්පනා කරන්න ඕන අර කියාපු අර කාරණා 8ක් කිව්වා. ඒවායේ අර පහත් හැටියට සැලකෙන පහත් පරමාර්ථයදීව දන් දෙන්න නරකයි. තම කෙනෙකුට තම විශේෂ ඇල්මක් තියෙන නිසා, එයාට තිබෙන ඇල්ම නිසා දෙන්න නරකයි. දේශය නිසා, ගර්හාවට බය, මෝහය නිසා ওই විදිය අවස්ථාවල් ඉවත් කරලා ඒකට හිත නිතර සකස් කරගෙන ඉන්න ඕනේ. අත්ත වශයෙන් ඒ තුලින් අපිට පේන්නේ භාවනාමය මනසක් ඇති කෙනෙකුට සුළු දෙයකින් පවා විශාල පුණ්‍යස්කන්ධයක් නෙලා ගන්න පුළුවන්. ඒ භාවනාමය මනස තුල යන තියෙන ශ්‍රද්ධාව, තියෙන ප්‍රඥාව තිබෙනවා, ඒ සතිය තියෙන සම්පජඤ්ඤය තිබෙනවා. අන්න ඒ බඳු තත්වයක් ඇති කෙනෙකුට අර ධර්මයේ කියලා තියෙන ආකාරයට තුන්සිත පහදවා පින් දෙන්න පුළුවන්. තුන්සිත පහදවා පින් දෙන එක කියන එක මේ පින්න තුන් කොටිකුත් අහලා තියෙනවා. පුබ්බේව දානාසුමනෝ කතං දදං පුඤ්ඤං චිත්තං පසාදයන් දත්වා ආත්මනෝ හෝති කියලා. එතකොට දෙන්න කලිනුත් හොඳ සොම්නසකින් කිසිම පැකිලීමක් නැතිව ලොකු සොම්නසක් ඇති කරගන්න පුළුවන් පූර්ව චේතනා වශයෙන්. තමන් පින්කම අරමුණු කළ අවස්ථාවේ ඉඳලම දෙන අවස්ථාවෙත් සති සම්පජඤ්ඤයෙන් යුක්තව සද්ධාවෙන් ප්‍රඥාවෙන් මේ කටයුත්ත කරනවා නම් ඒ තැනැත්තාට ලොකු හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා, පැහැදීමක් ඇති වෙනවා. ඊළාට කළාට පස්සෙත් පසුතැවිල්ලක් නොමැතිව ජීවිතාන්තය දක්වාම සතුට වෙන්න පුළුවන් වටිනා දෙයක් මම කළා කියලා. අන්න එක තමයි පුඤ්ඤම් මේ කතන්ති නන්දති කියලා අර ගාථාවේ ප්‍රකාශ කළේ. මා පින් කළා කියන ඒ සිතිවිල්ල පවා කෙනෙකුට සතුට වෙන්න පුළුවන් කාරණයක්. ඒක නිසා වෙන්න ඇති අර සුමනා මරණ අවස්ථාවේ මරණයට බය නැහැ කියලා මැරෙන මොහොතකට කලින් ප්‍රකාශ කළේ. ඒ තරම් අර නිතරම තමන් කළ ජීවිතය ගැන ආවර්ජනා කළ බලනකොට පසුතැවිල්ලක් නැහැ. මැරුණාට පස්සේ යන්නේ හොඳ තැනක බවයි හරියටම දන්න නිසායි අර විදියට නිර්භයව කතා කළේ. අන්න ඒක නිසා අපි මේ කථාන්තර තුළින් අපේ ජීවිතවලට ගත යුත්තේ අර සාමාන්‍ය කථාන්තරයක් හැටියට බලනකොට මෙතන ලොකු දෙයක් නැහැ. මීට වැඩිය රසවත් කථාන්තර තියෙනවා, කෙටි කතානාව කතාදී ගත යුත්තක් නම් නැහැ ඒවයි. නමුත් මේ පොඩි කථාන්තරයක් තුළින් දුන අපට තේරුම් ගන්න පුළුවන් ඒව තමයි ගැඹුරින් විග්‍රහ කළ බලනකොට බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය මේ අපි කා සඳහා මේක අර කියාපු ගතුන් කීප දෙනා සඳහා නෙවෙයි, මේ සංසාරේ අර සැඩවතුරට ගසාගෙන යන හැම සත්ත්වෙකුටම මේ මධ්‍යම ප්‍රතිපදාව තුලින් ක්‍රමක්‍රමයෙන් අනුපිළිවෙලින් පුළුවන් නිවන් කරා යන්න උත්සාහයක් කරනවා නම් ඒකට අවශ්‍ය දේවල් අප තුල තිබෙනවා, අප ළඟ තිබෙනවා. තිබෙන බව දන්නේ නැතිකම විතරයි අඩුපාඩුව තියෙන්නේ. එතකොට අපට ඕන කරන්නේ ඒවා අප ළඟ තිබෙනවා, ඒවා සම්පාදනය කළා හරියට පිළිවෙලට පෙළගස්සලා ගත්තොත් අපට පුළුවන් බුදු පියාණන් වහන්සේ මේ දේශනා කළ ධර්මය අනුව අර කියාපු දෙයාකාර සම්මාදිටියම උපකාර කරගෙන මේ සසරින් එතර වෙන්න. අර කියාපු ඡාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්කා කියලා කියන අර අපි පහළ මට්ටමේ කියලා සාමාන්‍යයෙන් හඳුන්වන දශවස්තුක සම්මාදිටිය. එතෙන්දී මතක තියාගන්න ඕන තමන් කර්මය කළා නම් ඒ කර්මය ඒක විපාකේ එනකොට මේක මම නම් නෙවෙයි මන් දන්නේ නැහැ කියලා බේරෙන්න බෑ. එහෙම තේරුම් නොගත්තත් ඇත්ත වශයෙන් දැන් අපි හිතමු මේ ජීවිතේ නම් සමහර විට ඒ දත් දකින්න ලැබෙනවා. තමන් කරන පාප කර්මයට සමානම විපාකයක් තුලින් අන්න මට මේක තමයි විපාක දුන්නේ කියලා අනිත් අයට නොකියුවත් හිතට දැනෙන විදියට ඒ විදිය විපාක දෙන අවස්ථාවල්. පරලෝකයේක දැනෙනව නම් ඇත්ත වශයෙන් අභිඥාලාභිය කියන තුරු, එහෙම නැත්නම් දැන් කාලෙන් නොයෙකුත් විදිය ඔය අලුත් ක්‍රම ඔය වශීකරණ ආදී දේවල් තුලින් ඔය සිද්ධ වෙන සිද්ධි කීපය තුලින් ඕවායින් තමයි ඉතින් දැන් නම් දැනගන්න පුළුවන් වෙන්නේ. අතීතී අභිඥාලාභින් බුදු පියාණන් වහන්සේලා ඒවා පැහැදිලිව පෙන්නුම් කරා මෙන්න මේ අතීත කර්මය නිසා මේ සිදු වුණේ කියලා. අන්න ඒ විදිය තත්වයක් කියන. එතකොට ඒ වගකීම ප්‍රතික්ෂේප කරන්න බෑ. කර්මයට වගේ කියනවා නම් විපාකයටත් වගේ කියන්න ඕන. එතෙන්දි තමා නොවේ කියලා කියන්න බෑ. අන්න ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ මේ ආත්ම වගේ ආත්ම කියන වචනය අපි අර අන්‍යාගමිකින් වගේ මේ තර්කයක් කරගෙන බුදු පියාණන් වහන්සේ ආත්ම දේශනාව කළාට මොකද මෙන්න මෙතන ආත්මයක් කියනවා කියලා එතන වරදවලා ගන්න නරකයි. මෙතන කියන්නේ අර කර්මයක් කිරීමේදී කොටින්ම කර්මයක් කියලා කියන්නේ මෙතන පෞද්ගලිකත්වයක් තියෙනවා. ඒක විපාකයක් දෙන කර්මයක් වෙන්නේ අවිද්‍යාව තුලින් ඒක පැන නගින නිසායි. ධර්මානුකූලව ඒකට කියන වචනේ සංස්කාර. සංස්කාර ඇති වෙන්නේ අවිද්‍යාව නිසායි. එතකොට ඒක අපි පිළිගන්නවා. ඒ தත්ත්වයේ ඉඳලා තමයි ක්‍රමක්‍රමයෙන් අපි අර මධ්‍යම ප්‍රතිපදාව තුලින් ඒ පින උත්‍ෘෂ්ඨ පිනක් කරගනිමින් කුසලය උත්‍ෘෂ්ඨ කුසලයක් කරගනිමින් ක්‍රමක්‍රමයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර භාවනාමය වශයෙන් දියුණු කළා. අර සිල්ලර හැටියට එකින් එක පිරිසුදු කරගත්තු සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ඒවා එක සිතක එක මොහොතක ශීඝ්‍රයෙන් පහළ වෙන අන්දමට ලෝකෝත්තර මාර්ගඥාන ලෝකෝත්තර අර්ගියාපු අර ලෝකෝත්තර මග්ගංගා කිව්වේ එක සිතක අර අටම එක මොහොතකට පහළ වෙන දැඩි මාර්ග සමාධියක් හැටියට ඒ මාර්ග සමාධියෙන් තමයි සංසාරික අර කෙලෙස් මට්ටම් බිඳලා සතර අපායෙන් මුදවලා මුළු මහත් භවයෙන් මුදවලා උතුම් මහා අමා මහ නිවනින් කෙනෙකුට විමුක්තිය සරසා දෙන්නේ. අනිත් කොටේ යනවා අපිට හිතා ගන්න පුළුවන් මේ කර්මය කියන එක සාමාන්‍ය සුළුපටු වචනයක් නෙවෙයි. මේක බොහොම නිවන් දක්වාම අපිට අර්ථවත්ව ඉදිරිපත් කරන්න පුළුවන් වචනයක්. දැන් මේ කෙටි ගාථාවෙන් ඉදිරිපත් වුණ මේ කාරණා අපේ ජීවිතයට ලං කරගනිමින් දැන් මේ පින්නතුනුත් ඇත්ත වශයෙන්ම වටිනා ශීලයක් සමාදන් වුණා. එදිනෙදා තම තමන්ගේ ප්‍රමාණයේ නීදාන ආදී පින්කම් කරනවා. ඊළඟට විශේෂයෙන් උනන්දු වෙන්න ඕන භාවනාමය වශයෙන් භාවනාමය පින තමයි පිනකින් උතුම් පින නම් භාවනාමය කියලා අතීත කවිය කියලා කියන පින් වලින් උතුම පින නම් භාවනා පිනයි. අන්නේ අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට භවයේ පවා දීර්ඝ කාලයක් අර දිව්‍ය බ්‍රහ්ම සැපල පවා ලබා දෙනවා භාවනාමය පින. නමුත් භවය නෙමෙයි ප්‍රාර්ථනා කරන්න ඕනේ වනා ඊසාර්ගික විපාක උනත් අවසානයේදී අර හිත දියුණු කර ගැනීම අනිවාර්ය ප්‍රතිඵලයක් හැටියට ඒ කෙලෙස් මට්ටම් ඉවත් වෙනකොට ඒ ප්‍රඥා ආලෝකය තුලින් තමයි කෙනෙකුට අර සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදීන උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන්. එතකොට මේ අද පින්නතුණු මේ යම් යම් මට්ටම් වලින් අර මොහොත සීලා සිල් වලින් සීලය සම්පූර්ණ කරගත්ත භාවනාමය වශයෙන් ඊළඟට මේ අවස්ථාවෙත් දීති මේ ධර්ම දේශනාව තුළින් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන නිවනට උපකාර වන ඉන්ද්‍රිය බල ඉන්ද්‍රිය වශයෙන් බල වශයෙන් උපකාර වන මේ ධර්මයන් තමන්ගේ චිත්තසංතාන වල ඇති කරගන්න ශක්තිය ලැබුණා කියලා අපි හිතනවා. ඒ සියලු කුසල සම්භාර උපකාර කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය තුළින් බණ භාවනාවල අප්‍රමාදීව දෙමින් හකිතාකික් මනින් මේ බුද්ධෝත්පාද කාලයෙන් ගත යුතු උපරිම ප්‍රතිඵලය ගනිමින් තමන්ගේ ප්‍රාර්ථනෙ පරිදි විශේෂ ප්‍රාර්ථනා බුද්ධත්වය ආදී ප්‍රණිධියක් නැත්නම් හකිතාකික් මනින් අර සෝවාන් ආදී මාර්ගඵලයෙන් සතර පායෙන් මිදලා අවසාන වශයෙන් අරහත්වයේ තුලින් උතුම් මේ විසුළු මහත් සංසාර දුක්ඛෙන් ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් මහා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම ශ්‍රවණයේ උදලයක් හේතු ආසනාව ප්‍රාර්ථනා කරගෙන ඊළඟට ඒ වගේම මේ රැස් කරගත්තු පුණ්‍ය සම්භාරය ශාසන ආරක්ෂක දෙවිදේවතාවුන් ඇතුළු අවිචේ සිට අකනිටා දක්වා වූ යම් තාක් සත්වයන් සිටිනෝ නම් අපගේ ඥාතීන් ඇතුළු හැම දෙනෙක්මත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණයේ කුසලයේ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙදී තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගෙන් ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදී උතුම් වූ අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ විදිහට ගාථා කියන්න. එත්තාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තියා සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.